SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
තමන්ගේ මව් රටෙන් ඈත් වෙලා වෙනත් රටක වෙනත් සංස්කෘතික පසුබිමක ජීවත් වන සංක්‍රමණික ප්‍රජාවට තම අනන්‍යතාවයේ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටක හැදී වැඩෙන සංක්‍රමණික පසුබිමක් තියෙන පවුල්වල දරුවන්ට තම අනන්‍යතාවය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක්, එනම් අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඇතැමුන්ට මෙය මානසිකව දැඩි පීඩාකාරී තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඉතින් සංක්‍රමණික පසුබිමක් සහිත දරුවන් තුළ ඇතිවිය හැකි මේ අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එක ගැන තොරතුරු ගෙනෙන්න SBS සිංහල සේවයේ අපි හිතුවා. මේ සඳහා අද දවසේ අපත් සමඟ සම්බන්ධ වෙනවා විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ සේවය කරන වෛද්‍ය කෝසල අමරනායක. ඉතින් අයිබන් කියලා පිළිගන්නවා ඩොක්ටර් ඔබව අද දවසේ අපේ මේ සාකච්ඡාවට.
අයිබන් දිනේෂ්.
හොඳයි. ඉතින් මේ අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එක කියන්නේ මොකද්ද වගේම මේ හරහා ඇතිවිය හැකි මානසික ගැටලු ගැන අපි මුලින්ම දැනගන්න කැමතියි ඩොක්ටර්.
අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එහෙම නැත්නම් අපි සිංහලෙන් අපි එක අර්ථකථනය කරොත් අනන්‍යතා අර්බුදය කියන යෙදුම මුලින්ම හඳුනලා දුන්නේ මනෝ විද්‍යාඥයෙක් වන එරික් එරික්සන් විසින්. ඒ අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එක අවිශ්චිතතාවය හා ව්‍යාකූලත්වය පිරි කාල පරිත්‍යාගයක් ගැන සඳහන් කරනවා. ඒකෙදි පුද්ගලයෙකු බොහෝ විට නවයෝන්විය පසුවන තරුණයෙකු හෝ වැඩිහිටියෙකු තමන් ඇත්තටම කවුද, ඔවුන්ගේ වටිනාකම් මොනවාද සහ ඔවුන් අයත්වන්නේ කොහේද යන්න කියන එක ප්‍රශ්න කරන එක තමයි මේ අපි අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එහෙම නැත්නම් අනන්‍යතා අර්බුදය කියලා කියන්නේ. මේ සාමාන්‍ය වර්ධනයේ කොටසක්, විශේෂයෙන්ම නවයෝන්වේදී මේ වගේ දෙයක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. නමුත් සංස්කෘතික ලෝක දෙකක උදාහරණයක් හැටියට ශ්‍රී ලංකීය සම්ප්‍රදාය අනුකූලව නිවසේදී ජීවත් වෙන සහ බටහිර සම්ප්‍රදාය අනුකූලව පාසලේදී ජීවත් වෙන හැදී වැඩෙන දරුවෙකුට මෙම අර්බුදය වඩා සංකීර්ණ අර්බුදයක් වෙන්න පුළුවන්. දැන් අපි කොහොමටත් කල්චරල් සයිකියාට්‍රිවල අපි කතා කරනවා යම්කිසි කෙනෙක් සංස්කෘතියකින් තව සංස්කෘතියකට එනකොට සිද්ධිදාමයන් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි අපි කියනවා ඒ කල්චරේෂන්, එහෙම නැත්නම් සංස්කෘතිය ගිලිහීම සහ ඇසිමිලේෂන්, ඒ කියන්නේ නව සංස්කෘතියට අනුගත වීම. දැන් මේකේ අමාරුතාවයන් නිසා තමයි බොහෝ වෙලාවට මේ අනන්‍යතා අර්බුදය ඇති වෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔවුන් දිස්ත ජීවිතයක් ගත කරනවා වෙන්න පුළුවන් මේ ළමයි. අර මම කලින් සඳහන් කරා වගේ නිවසේදී ඔවුන් සිංහල හෝ දෙමළින් කතා කරනවා, වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ අපේක්ෂා කරනවා, අධමක පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ ඒ වගේ අපේක්ෂා වැඩි වෙනවා. එසේම පාසලේදී ඔවුන් මුදුරුවන සමග ඔවුන් ස්ථිරව සිටීම, ස්වාධීන වීම, අධිකාරයක් පවත්වා ගැනීම, මේ තත්ත්වය තුළින් ඇතිවෙන ආතතිය, ව්‍යාකූලත්වය තමයි අපි අයිඩෙන්ටිටි ක්‍රයිසිස් කියලා, එහෙම නැත්නම් අනන්‍යතා අර්බුදය කියලා සඳහන් කරන්නේ.
හොඳයි ඩොක්ටර්. ඉතින් මේ වගේ අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකකට මුහුණ දීලා ඉන්න දරුවන් තුළ දක්නට ඇති ලක්ෂණ මොනවද කියලත් අපි අපේ අසන්නන්ව දැනුවත් කරලා ඉමු.
මම මේක කොටස් දෙකකට කඩලා කතා කරන්නම්. දැන් පළවෙනි දේ තමයි යම්කිසි කෙනෙකුට අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක්, එහෙම නැත්නම් අනන්‍යතා අර්බුදයක් තියෙනවා නම් ඒකේ ලක්ෂණ සහ අනන්‍යතා අර්බුදය නිසා මානසික රෝගයක් වර්ධනය වේගෙන එනවා නම් එහි ලක්ෂණ හඳුනා ගැනීම කියන එක. අපි දන්න දෙයක් තමයි නව යෞවනය කියන එක. එහෙම නැත්නම් ළමා කාලයේ ඉඳලා වැඩිහිටියෙකු බවට පත් වෙන අතරතුරේ කාලය. ඒක මානසික රෝග වර්ධනය වීමට වැඩි නැඹුරුතාවයක් තියෙන කාලයක්. ඒකේ හෝමෝනමය වෙනස්කම් සිදු වෙන නිසා, ජීවිතයේ වෙනස්කම් සිදු වෙන නිසා මානසික රෝග වැඩිපුර හැදීමට සහ ආත්මය වැඩිවීමට හේතු වෙන කාරණාවක් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම යම්කිසි කෙනෙක් පවුලේ හෝ සංස්කෘතියේ කටයුතු වලින් වහාම ඉවත් වෙනවා නම් අපි කියනවා මේ සඩන් විද්‍රෝවල්. ඒක අපි අර කලින් සඳහන් කරපු අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකේ සහ මානසික රෝගයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම යම් කෙනෙක් තම මව් භාෂාවෙන් කතා කිරීම ප්‍රතික්ෂේප කරනවා නම් හෝ තමන්ගේ නම හෝ පෙනුම පිළිබඳව ප්‍රශ්න කරනවා නම්, ඇති ආශාව පිළිබඳව ප්‍රශ්න කරනවා නම් ඒකත් මේ අයිඩෙන්ටිටි ක්‍රයිසිස් කියන එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් අපි කියන මේ ව්‍යාකූලත්වය සහ පරස්පරතාවය, දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සමහර වෙලාවකට ළමෙක් ඇවිල්ලා දෙමාපියන්ට කියන්න පුළුවන් මේ තාත්තේ මම කවුද කියලා මම දන්නේ නැහැ. එහෙම නැත්නම් මම කොහෙටවත් අයිති නැති බවක් මට හැඟෙනවා වගේ ගතියක් කියනවා නම් ඒවා මේ අර මම කලින් සඳහන් කරපු ඩෙන්ටිටි ක්‍රයිසිස් එකේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ තීරණ ගැනීමේ අපහසුතා, උදාහරණයක් ලෙස ගත්තොත් පන්සලකට හෝ විලකට යන දෙයක් වුණත් හරි මිතුරන් තෝරා ගැනීම, එහෙම නැත්නම් තමන්ගේ වෘත්ති අභිලාෂයන් පිළිබඳව තීරණ ගැනීම, මෙන්න මේ වගේ ගැටලු වලදී මේ වගේ අවස්ථාවලදී ගැටලු කාරී තත්වයන් ඇති වෙනවා නම් මේක අර මම කලින් සඳහන් කරපු ඩෙන්ටිටි ක්‍රයිසිස් එක ලක්ෂණයක් වෙන්න පුළුවන්. මේ ඩෙන්ටිටි ක්‍රයිසිස් එක නිසා බොහෝ මානසික රෝග වර්ධනය වෙන්න පුළුවන් වුණත් ප්‍රධාන වශයෙන්ම මානසික රෝග දෙකක් වැඩිපුරම බහුල වශයෙන් දකින්න පුළුවන්. ඒක ඒව තමයි ඇන්සයිටි, එහෙම නැත්නම් කාංසාව සහ මානසික අවපීඩනය. මේ වගේ ඇන්සයිටි එහෙම නැත්නම් ඩිප්‍රෙෂන් වල ලක්ෂණ තමයි විශේෂයෙන්ම යම් කිසි කෙනෙකුට ඇගේ ශක්තියක් නෑ, තමන්ගේ හිතට සතුටක් දැනෙන්නේ නෑ, තමන් කලින් කරපු දේවල් කරගෙන යන්න ආශාවක් නෑ, හැකියාවක් නෑ, උමනාවක් නෑ. ඉවත්ම ඇන්සයිටි ඇන්සයිටි තත්ව එහෙම නැත්නම් කාන්සා වගේ තත්ව තියෙනවා නම්, භ්‍රාන්තිය වගේ තත්ව තියෙනවා නම් යම් කිසි ඉතාමත්ම බිය වෙන්න පුළුවන්, එළියට යන්න බිය වෙන්න පුළුවන්, සමාජත් එක්ක කතා කරන්න බිය වෙන්න පුළුවන්. මේවා තමා මේ ඇන්සයිටි ඩිප්‍රෙෂන් වල ලක්ෂණ. ඒ වගේම අපි කියන ලෝ සෙල්ෆ් එස්ටීම්, අඩු ආත්ම අභිමානය, තමුන්ට තමුන් පිළිබඳව තියෙන ආත්ම අභිමානය අඩු වීම විශේෂ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් පෙන්නුම් කරනවා ඉන්ටර්නලයිස් ෂේම්, අපි එහෙම නැත්තම් කියනවා අභ්‍යන්තර ලැජ්ජාව. ඒ කියන්නේ ඔවුන්ගේ සංස්කෘතිය ගැන, පෙනුම ගැන, තමුන්ගේ උච්චාරණය ගැන ඇතුළෙන්ම ලැජ්ජාවකට පත් වෙලා ඒ පිළිබඳව කතා නොකර ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලක්ෂණ තමයි මේ ඩෙන්ටිටි ක්‍රයිසිස් එකේ සහ ඩෙන්ටිටි ක්‍රයිසිස් එක නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රධාන මානසික රෝගවල මූලික ලක්ෂණ.
හොඳයි, ඉතින් අවසාන වශයෙන් සංස්කෘතියින් දෙකක හැදී වැඩෙන මේ දරුවන්ට ඇතිවන මානසික පීඩාකාරී තත්ත්වය සඳහා දෙමාපියන් විදිහට සහාය වෙන්න පුළුවන් කොහොමද කියලත් අපි දැනගන්න කැමතියි ඩොක්ටර්.
ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මම ඒකත් කොටස් දෙක කියලා බෙදන්නම්. මම ඉස්සල්ලාම දෙමාපියන්ට ප්‍රායෝගික වශයෙන් කළ හැකි දේවල් සහ වෘත්තිම සහාය ලබා ගැනීම, අපි කියන ප්‍රොෆෙෂනල් සපෝර්ට් ලබා ගැනීම. දැන් දෙමාපියන්ට ප්‍රායෝගික වශයෙන් කළ හැකි දේවල් කීපයක් තමයි අපි මනෝවෛද්‍ය විද්‍යාවේ අපි කතා කරනවා. Create a safe space for open dialogue. එහෙම නැත්නම් අපි ඒක සිංහලෙන් කිව්වොත් එහෙම විවෘත සංවාදයක් සඳහා ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීම. දැන් අපි අපේ දරුවන්ට විනිශ්චයකට බිය වෙන්නේ නැතුව ඔවුන්ගේ අත්දැකීම්, ඔවුන්ගේ අභ්‍යන්තරයේ පිළිබඳව කතා කිරීමට ඉඩ දෙන්න ඕනේ. දැන් අපි අපි කිව්වොත් එහෙම සමහර වෙලාවට දෙනවා අපි කියන්න පුළුවන් අපේ කාලේ නම්, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ නම් අපි කවදාකවත් එහෙම කළේ නැහැ. ඒ වගේ වාක්‍ය ඛණ්ඩ භාවිතා කිරීමෙන් වළකින්න ඕනේ. ඒක වෙනුවට අපි කියනවා ඕපන් ඩයලොග්. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම ඔබට යම් සිදුවක් පිළිබඳව හැඟෙන්නේ කොහොමද? එහෙම නැත්නම් පාසලේ සහ නිවසේ අපේක්ෂාවන් අපි තුලනය කිරීම කරගන්නේ කොහොමද? ඒ වගේ කුතුහලය උපදවන ප්‍රශ්න අපි දරුවන්ගෙන් අහුවොත් අපි කියනවා විනිශ්චය කරන්නේ නැතුව දරුවන්ගේ අභ්‍යන්තරයේ පිළිබඳව කතා කිරීමට අවශ්‍ය අවකාශය සලසා දීම. දැන් ඊළඟ දේ තමයි සංස්කෘතික අපේක්ෂාවන් පිළිබඳව නම්‍යශීලීව. ඉවැගේම ඉතාම වැදගත් දෙයක් තමයි සංස්කෘතින් දෙකම සමරන්න ඕනේ. අපි කියනවා දිව සංස්කෘතික සැමරීම් කියලා. දැන් මේ තුළින් දරුවන් ක්‍රීඩනයට පත් නොවි ඔවුන් ආඩම්බරයට පත් වෙනවා. ඒක අපිට ප්‍රායෝගිකව කළ යුතු දෙයක්. මෙම ඩෙන්ටිටි ක්‍රයිසිස් එක නිසා මානසික රෝගයක්, මානසික ව්‍යාකූලතාවයක් දක්වා වර්ධනය වුණොත් එහෙම අපි ඉතාමත්ම අවශ්‍යයි වෘත්තීය සහාය ලබා ගැනීම. තමන්ගේ පවුලේ වෛද්‍යවරයාට පුළුවන් මේ පිළිබඳව උපදෙසක් ලබා දීමට.
මෙම සාකච්ඡාවේදී සම්පත්දායකයා විසින් අවධානය යොමු කොට ඇත්තේ සෑම කෙනෙකුටම අදාළ විය හැකි පොදු කරුණු බව සලකන්න. පුද්ගලික තත්ත්වවලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. හොඳයි. ඉතින් සංස්කෘතීන් දෙකක හැදී වැඩෙන දරුවන් තුළ ඇතිවිය හැකි අනන්‍යතාවය පිළිබඳ ගැටලු, එනම් අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එක ගැන තොරතුරු අද අපි ඔබ වෙත ගෙනවා. ඉතින් අද දවසේ මේ තොරතුරු ඔබ වෙත ගෙනෙන්න අපත් සමග සම්බන්ධ වුණේ ඔස්ට්‍රේලියාවේ විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය කෝසල අමරනායක. ඉතින් අද සාකච්ඡාවෙන් අපි සමුගන්නවා බොහොම ස්තුතියි ඩොක්ටර් අද මේ සාකච්ඡාවට අපත් සමග සම්බන්ධ වුණාට.
මාම සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීම පිළිබඳව බොහොම ස්තුතියි දිනේෂ්. ස්තුතියි.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.